SBS Radio.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
අදත් අපි හැමනම් සෝදානම් සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලනික වාතාවරණය සහ සමාජීය වශයෙන් වැදගත් වන කාරණා, ප්‍රවෘත්තිමය වශයෙන් වැදගත් වන කාරණා ඔබ හමුවේ දිගහරින්නට සුපුරුදු ලෙසින් මේ කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකාවේ සිට සූදානම් ඉස්සිනවා මාධ්‍යවේදී මනෝජ් චුටතියවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් බෙල්ලුත්සි.
ඉදිරියේ මැතිවරණ රැල්ලක් පැවැත්වෙන්නට නියමිතයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, මහමැතිවරණය, පළාත් සභා මැතිවරණය. දැන් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව මූලික වශයෙන් කතාබහ මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඔබ දැන් දන්නවා එක් එක් පක්ෂ විදිහට කොයි වගේ අපේක්ෂකයන්ගේ නාමද මේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මේ නම් වලට අමතරව සන්ධානගත වීමත් සිදු වෙනවා. යම් යම් පක්ෂ පොදු සන්ධාන විදිහට ඉදිරිපත් වීමේ යම් ප්‍රයාමයකුත් තියෙනවා. ඉතින් මේ සතිය වෙනකොට ඒ සම්බන්ධව වන කතාව වඩාත් තීව්‍ර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් කියන පක්ෂ තුන වටා. මුලින්ම මේ එක්සත් ජාතික පක්ෂයේ සූදානමක් පිළිබඳව අපිට වාර්තා වෙනවා සන්ධානගත වීම සම්බන්ධයෙන්. අපි දන්නවා දැන් ගියවර ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් වුණා එක්සත් ජාතික පෙරමුණ කියන නාමයෙන්. මෙවර එක්සත් ජාතික පක්ෂයේ සූදානම කොහොමද මේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන?
දැන් ඊයේ දවසේ දිර්ලක්ෂයේ සඳහා වන ප්‍රකාශයන් කීප දෙනෙක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රමුඛයන් කීප දෙනෙක් අදහසක් කොමෙන් සඳහන් කළා. ඔවුන්ගේ අදහස වෙලා තිබෙන්නේ යළිත් සඳහනයක් ගොඩනගලා ඒ හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, මෙය නායකත්ව මණ්ඩලයකින් සමන්විත සඳහනයක් බවට පත් කරන්න. දැන් පසුගිය 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වටා එකතු වුණු සෙසු පක්ෂ එක්සත් ජාතික පෙරමුණ විදිහට තමයි කටයුතු කළේ. මෙවරත් ප්‍රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ කියන නමින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කියලා සඳහන් වෙනවා. රාජිත් සේනාර තැඹිතිවරයා මේ පිළිබඳව දහස් දක්වමින් කිව්වේ මේ පිළිබඳව වන ව්‍යවස්ථාව හදලා ඉවරයි, ලකුණ මොකක්ද කියලා තීරණය කරලා ඉවරයි. අගෝස්තු 5 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විශේෂ සමුළුවකදී මේ සම්බන්ධයෙන් වන කාරණා ප්‍රසිද්ධියට පත් කරනවා. නමුත් ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා නෙමෙයි, මේ සඳහනය ලකුණ සහ නායකත්ව මණ්ඩලය වැනි කාරණා ප්‍රකාශයට පත් කරනවා කියලා යම් සඳහනක් සිද්ධ කරා. ඒ අතරේ සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය කියන නම් දෙක අතර යම් තරගයක් නිර්මාණය වෙලා තියෙනවා ජනාධිපති දුර අපේක්ෂකයාට වශයෙන්ම මේ අතරින් කවුද කියලා. ඒ අතරේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාර්ශ්වයත් කියමින් යනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ජනාධිපති අපේක්ෂකත්වය බහර ගනීවි, තරග කරාවි කියලා. ඊට අමතරව සජිත් කරෝ නම් දෙකත් කරලියට ඇවිත් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමත් ගම්මුදා ව්‍යාපෘති විවෘත කිරීමේ අවස්ථාවක එක්මින් ඔව් කිව්වේ යම් බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉස්සරහට තියපු අඩියක් ප්‍රේමදාසලා පස්සට තියන්නේ ලබන දෙසැම්බර් මාසයෙන් පස්සේ රණසිංහ ප්‍රේමදාස යුගය ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා කියලා සහිත් ප්‍රේමදාස මහත්මයා යම් අදිෂ්ඨානයක ඉන්නතුව ප්‍රකාශ සිද්ධ කරනවා අපි දැක්කා. ඒ අතරෙම රවී කරුණානායක ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ සඳහා ඉදිරිපත් වෙනවට ප්‍රසාදයක් නැති බවත් අපි දන්නවා. ඒ සඳහා ඔහු ප්‍රසිද්ධිය අදහස් ප්‍රකාශ කරමින් යන බවත් අපි දන්නවා. අරු ජයසූරිය මහත්මයාව ඔහු රවී කරුණානායක මහත්මයා යම් ප්‍රවර්ධනය කිරීමක් කරනවා අපි පසුගිය සතියේ දැක්කා. දැන් මේ සතියේ ඔහු පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරනවා පක්ෂය විනාශ කරන්න, පක්ෂ නායකයන්ගේ චරිත ඝාතනය කරන්න එක කණ්ඩායමක් උත්සාහ කරනවා කියලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරනවා. මේවා කරන්නේ ජනාධිපතිවරණය දිනන්න ඕන කියලා ඉන්න අපේක්ෂකයෝ, ඒ වගේම ඔවුන්ට දිස්ත්‍රික්කයක්, ආසනයක්, කොට්ටාසයක් දිනා ගන්න බැරි අය, එහෙම ජයග්‍රහණ නොකරපු අය කියලා යම් ආකාරයකින් දිස්ත්‍රික්ක තුනකුත් නම් කරනවා. මේකට සම්බන්ධ වෙලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කෙනෙක්, මාතර දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කෙනෙක් කියලා. මාතරයි හම්බන්තොටයි යම් පැහැදිලි බවක් තියෙනවා. රවී කරුණානායක ඇමතිවරයා මංගල සමරුව ඇමතිවරයාත් එක්ක යම් මත ගැටුමක ඉන්නවා. ඔහු විය හැකියි මේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කෙනා. හම්බන්තොටින් අදහස් දක්වන විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා විය යුතුයි මේ නියෝජනය කරන කෙනා. බොහෝ වෙලාවට ගම්පහින් කියලා කිව්වේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා වෙන්නත් පුළුවන්. මෙහෙම දිස්ත්‍රික්ක තුනක් නියෝජනය කරන 3 දෙනෙක් පිළිබඳව යම් සඳහනකුත් කරමින් තමයි රවී කරුණානායක ඇමතිවරයා පොලිස් මූලස්ථානයට පක්ෂ විනාශ කරනවා කියලා යම් පැමිණිල්ලකුත් ඉදිරිපත් කරමින් ගියේ. නමුත් පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂය කියලා දෙන්නේ දිනන්න පුළුවන් පොදු අපේක්ෂකෙක්ව සන්ධානයක් කරහා ඉදිරිපත් කරන්න අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් අගමැතිතුමා ජනාධිපතිවරණට ඉල්ලනවාද කියලා ප්‍රධාන වශයෙන් කියලා නැහැ. සදික්කරු නම් දෙක තමයි මේ වෙලාවේ යම් ආකාරයකින් එක්සත් ජාතික පක්ෂයෙන් මතුවෙමින් තියෙන්නේ.
හොඳයි, දැන් අර රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ එක්සත් ජාතික පක්ෂයේ සංධානගත වීම පිළිබඳව යම් කිසි වූ ඉඟියක් පළ කරනු ලැබුවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිළිබඳව ඔහු ඒ පිළිබඳව පළ කරපු අදහස් වලින් කොටසක් මේ.
සන්ධානයේ මූලික වැඩ කටයුතු අවසන්, සන්ධානයේ වියස්තාව හදලා ඉවරයි, ලාංඡන අපි තීන්දුව කරලා තිබෙන්නේ. මේ දවස්වල අපි සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදාගෙන යනවා. ඒකත් අවසන් කළා පක්ෂ නායකයන් ඉදිරිපත් කරලා අපි අගෝස්තු 5 වෙනිදා පෙරවරු 10ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී 10,000ක් පමණ ජනතාව ඉදිරියේදී ජාතියට පූජා කරනවා මේ අලුත් පෙරමුණ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ වශයෙන් අපි එන්නේ. නායකත්ව මණ්ඩලයකින් සන්ධානය අපි ගොඩනගන්නේ. අනාගත සියලුම මැතිවරණ මේකත් ප්‍රධානත්වයෙන් ජයග්‍රහණය කිරීමට අපි ක්‍රියා කරනවා.
හොඳයි, දැන් එතකොට එක්සත් ජාතික පක්ෂයේම කබීර් හෂීම් අමාත්‍යවරයා යම් කිසි වුණියක් පළ කළා බොහෝ දිනක් බලාපොරොත්තු වෙන සිටිනවා කියලා සඳහනගත වන්නේ එක්සත් ජාතික පක්ෂයේ වට
සන්ධානගත වෙන්න පක්ෂ ගොඩක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම විවිධ මත තියෙන බලවේග එකතු කරගෙන පුළුල් සන්ධානයක් එක්ක යන්න. නමුත් එක්සත් ජාතික පක්ෂය තමයි ඒකේ නායකත්වය දෙන්නේ. වෙන සම්බන්ධ වෙන පක්ෂ සහ විවිධ කණ්ඩායම් පිළිබඳව තවම සම්පූර්ණ තීරණයක් නැහැ. ඒ නිසා හෙට අනිද්දා වෙනකොට තමයි එය තීරණය වෙන්නේ.
හොඳයි, දැන් අපි අවස්ථාව ලබා ගන්නවා අතුරුලිය රතන ස්වාමින් වහන්සේගේ අදහස් යොමු කිරීමක් පිළිබඳව. අතුරුලිය රතන ස්වාමින් වහන්සේ අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම අගමැතිවරයා සම්බන්ධව, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව දැඩි විවේචනාත්මක අදහස් පළ කිරීමක් සිදු කළ අතුරුලිය රතන ස්වාමින් වහන්සේ. අපි දන්නවා දැන් මේ යහපාලන ආණ්ඩුව ගෙනීම සඳහා අතුරුලිය රතන ස්වාමින් වහන්සේ වේදිකාව මත නැගිලා විශාල කාර්යභාරයක් ඉටු කරපු ස්වාමින් වහන්සේ නමක්. එතනදී උන්වහන්සේ සඳහන් කිරීමක් කළා මේ රාජපක්ෂවරු පන්නා දමන එකත් පන්නා දමනවාමයි කියලා. කිසිදු බියක් සැකක් නැතුව පළවෙනි වතාවට වේදිකාවක් මත නැගිලා මේ අදහස් ප්‍රකාශ කිරීම කළේ ඒ දවස්වල අතුරුලිය රතන ස්වාමින් වහන්සේ. හැබැයි දැන් වෙනකොට උන්වහන්සේ යම් කිසි අදහස් පළ කිරීමක් කරනවා සංසන්දනාත්මකව බලද්දී දැන් ආණ්ඩුවයි රාජපක්ෂ ආණ්ඩුවයිත් එක්ක යම් කිසි වූ මතභේදකාරී වාතාවරණවලදී ගැටලු පැනනැගීමේදී රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක කටයුතු කිරීම මීට වඩා පහසුයි කියලා මේ උන්වහන්සේගේ විවේචනාත්මක අදහස්.
ගත්ත දේශපාලන තීන්දුව වල ප්‍රශ්න ඇති මහින්ද මහත්තයාගේ පැවිදිච්ච ආණ්ඩුව හරිශෝක ආණ්ඩුවක් නෙවෙයි. හැබැයි පරාජයට දාලා කිරුවම රනිල් වික්‍රමසිංහට වඩා රාජපක්ෂලගේ දේශපාලනයේ ජාතික ප්‍රශ්නයේදී අද අනතුරේදී එක්සත්ව වැඩ කරන්න ඉඩ කඩක් තියෙනවා. අගමැතිවරයාට විරුද්ධව නේ අපි කතා කරන්නේ. ඔහුගේ භයානක ප්‍රතිපත්තියට ඔහුට මේ රට අවශ්‍ය නැහැ. ඔහු ඇත්තම කියනවා නම් මැරිච්ච ජෝන් ඩොයිලිගේ අවතාරයේදී කළද ප්‍රශ්නය කියලා තියෙනවා අපිට. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මනින්ම ගෙදර යන්න කියලා විතරයි කියන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව නෙවෙයි ජනමතය. ඒ නිසා කරුණා කළා විවස්ථා සිදුරු හොයන් නැතුව මැතිවරණයකින් ජනතාවට ඉඩ දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
දැන් ඒ වගේම අගෝස්තු මාසේ 11 වෙනිදාත් විශේෂිත දවසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටු පක්ෂය තමන්ගේ මේ මහා සම්මේලනය එදාට පවත්වන්න නියමිතයි. එදාට එලි කරන්නට සූදානමක් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා මේ පක්ෂයේ වැදගත් තීන්දුව తీරන කිහිපයක්. ඒ සම්බන්ධව තියෙන කතිකාවත කොහොමද මේ වෙනකොට?
ඔවුන්ගේ පැත්තෙන් අපේක්ෂකයා කවුද කියලා පොදු ජන පෙරමුණේ සම්මේලනයේදී සමුළුවේදී අගෝස්තු 11 වෙනිදා ප්‍රකාශයට පත් කරන්න සූදානම් වෙනවා කියලා මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමාත් අදහස් දක්වමින් කිව්වා. දැන් ඊට කලින් මොකද වෙන්නේ කියන සාකච්ඡාව තියෙනවා. ඊට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණක් අතර සංධානයේ ගොඩනගලා ඉවර වෙයිද, ඔවුන් එකඟතාවයකට එයිද කියන අදහස තියෙනවා. මහින්ද අමරවීර ඇමතිතුමා අදහස් දක්වමින් කිව්වේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සකස් කරපු යෝජනාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයට බාර දුන්නා. ඔවුන් කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් ඒවා කියවලා ඊට අවශ්‍ය සංශෝධන එකතු කරලා ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කරලා ඉවරයි. ඉදිරියේදී මේ සංශෝධන පොදු ජන පෙරමුණටත් ලබා දීලා අවසන් එකඟතාවයකට එන්න බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයා පත් කරන වෙලාවක රටේ ජනප්‍රිය නායකයා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා නිසා ඔහු ගන්නා තීරණයකට සමනුත් එකඟ වෙන්න සූදානම්. හැබැයි ඒ තීරණය මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ගන්න ඕන කියලා මහින්ද අමරවීර ඇමතිවරයා සඳහන් කළා. ඔය අතර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් මේ පොදු ජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡා අසාර්ථකයි, ඒ හින්දා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඇතුළු පිරිසක් මේ සාකච්ඡා කඩාහප්පල් කරන්න සූදානම් ඉන්නවා කියලා සඳහන් කළා. ඒකට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිව්වේ පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙලා පොදු පෙරමුණක් ගොඩනගන්න තනි කැමැත්තට ජනාධිපති අපේක්ෂකව පත් කරන්න එහෙම කටයුතු කරනවා නම් පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙන්න ඔවුන් සූදානම් නැහැ කියලා දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයා සඳහන් කරනවා. දැන් එහෙම බැලුවට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මත දෙකක් තියෙනවා. එක කණ්ඩායමක් කෙසේ හෝ පොදුජන පෙරමුණත් එකතු වෙලා සම්දානෙ ගොඩනගන්න සූදානම් ඉන්නදී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයා ඇතුළු පිරිසක් යම් කේවල් කිරීමේ බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙනුත් එකතු කරමින් යමක් දිනා ගන්න උත්සාහ කරන බවක් පේන්න තියෙනවා. මොකද පොදුජන පෙරමුණ පැත්තෙන් කියනවා ජනාධිපති අපේක්ෂකය සහ ගමති අපේක්ෂකය දෙන්නම අපෙන් තමයි ඉදිරිපත් කළ යුත්තේ කියලා. ඊට යම් සහනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තට වාසියක් ලබා ගන්න කේවල් කිරීමක් සිදු කරන බවකුත් අපිට පේන්න තියෙනවා. ඔය අතරේ අපි දකිනවා වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා, ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා, ඔහුගේ මතවාදයකුත් ඔහු ඉදිරිපත් කරනවා අපි දැක්ක. ඔහු පසුගිය කාලේ දිගින් දිගටම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වඩා චමල් රාජපක්ෂ මහත්මයා තමයි ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කියලා. දැන් ඔහු කියනවා පක්ෂයේ ඇතුළට නම් පහක් ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්න. මේ නම් පහෙන් කෙනෙක්පත් නොකළොත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විදිහට තමන් මේ සන්ධානයෙන් ඉවත් වෙනවා. අගෝස්තු 11 වෙනිදා පොදු ජන පෙරමුණේ සම්මේලනයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන කලින් මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්තුළු කණ්ඩායම හම්බ වෙන්න සූදානමක් තියෙනවා. ඒ හම්බ වෙලා අවසාන තීරණයක් අරගෙන තමයි 11 වෙනිදා සම්මේලනයේ අපේක්ෂකයා කවුද කියලා කියන්නේ. ඒ වෙලාවට අර පස් දෙනාගෙන් කෙනෙක් නොවුනොත් තමන් මීට ඉදිරිපත් නොවෙනවා කියලා තමයි වාස්තු නායක කර මන්ත්‍රීතුමාත් සඳහන් කළේ.
හොඳයි, දැන් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කළානේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එක්ක මේ කතාබහ සිදු කරනවායි කියලා මේ මහා සම්මේලනය පැවැත්වෙන්නට කලින් අපි කියන එක්කෙනා පත් කළේ නැත්තම් මේ යෝජනා වුණේ නැත්තම් සහයෝගය ලබා දෙන්නේ නැති වගටත් ඒ මහතා ඉඟිපාල කර සිටියේ මේ ආකාරයෙන්.
අපිත් එක්කලා ඒ පිළිබඳව එතුමා ප්‍රකාශයක් කරනවා කවුද එතුමාගේ තීන්දුව අනුව අපේක්ෂකයා විය යුත්තේ කියලා. ඊට පස්සේ තමයි 11 පොදුජන පෙරමුණේ සම්මේලනයේ ගින් ඒක එළිදරව් කරන්නේ. එතුමා නම් කළ යුත්තේ අපි විසින් යෝජනා කරලා තියෙන අයතරින් එක්කෙනෙක්. නම් ගොඩක් නෑ, නම් පහක්. ඒ නම් පහ අතර ඉන්න අයගෙන් එක්කෙනෙක් නෙවෙයි නම් අපි එතකොට ඒ අපේක්ෂකයාට සහයෝගය නොදෙන්න තීරණය කරා.
දැන් තවත් විශේෂිත කතාවක් ආරංචි වෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කුමාර වෙල්ගම මහතා ආන්දෝලනාත්මක අදහස් ප්‍රකාශ කරනු ලැබුවා පසුගිය කාලවකවානුවේදී. විශේෂයෙන් මේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකවරයා විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා විය යුතුයි කියන වගට ඔහු දිගින් දිගටම අදහස් ප්‍රකාශ කළා. ඔහු ගෝඨා විරෝධියෙක් විදිහටත් බොහෝ දෙනෙක් හැඳුන්වනවා. ප්‍රසිද්ධියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ දක්වපු විරෝධතාව නිසා. දැන් වෙනකොට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියනවා තමාට උනත් සුදුසුකමක් තියෙනවා කියලා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට. දැන් මේ සම්බන්ධව මාධ්‍යවේදීන් එක්තරා අවස්ථාවකදී ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. ඉතින් ඔහුගේ සුදුසුකම් යම් ආකාරයකට ප්‍රකාශ කරනු ලැබුවා, තමාගේ තියෙන කැමැත්තත් එහිදී හෙළිදරව් කරනු ලැබුවා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්.
ඒ වගේ අවස්ථාවක් ඇති වුණොත් හොඳ කාලයක් උදා වේ රටේ ජනතාවට. ඒක ඉතින් දැම්ම කියන්න බෑ. වරහස් කොහොම වුණත් මම UNP එකට හෙත් වෙන්නේ. මැරෙන මොහොත දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළු ලංකාවේම නායකත්වයේ බාර ගන්න කැමති කෙනෙක් කියනවා. මම අවුරුදු 36ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරෙක්, අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ. ඒ වගේ මම හොඳ දක්ෂ පේනකරුවෙක්. මම කියපු දෙයක් එකක්වත් වැරදුන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා ඒ සහ තවත් දක්ෂකම් ගොඩක් තියෙනවා. කියන්න පුළුවන් ඒවා තියෙනවා, කියන්න බැරි ඒවා තියෙනවා.
දැන් මේ පාස්කුවිරිදා ප්‍රහාරයෙන් පස්සේ ඒ සිදුවීමට යම් යම් මුස්ලිම් පසුබිමක් සහිත අමාත්‍යවරුන්ගේ සම්බන්ධතාවක් තියෙනවා මේ මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දීම සම්බන්ධව කියන චෝදනාව යටතේ විශාල කතිකාවතක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට ඇතැම් මුස්ලිම් පසුබිමක් සහිත අමාත්‍යවරුන්ට ඉවත් වෙන්න කියලා කිව්වා. නමුත් ප්‍රතිඵලයේ විදිහට සියලුම මුස්ලිම් අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ පවතින රජයේ අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය තනතුරු වලින් ඉවත් වුණා. ඊට පස්සේ ඉල්ලීමක් ආව නැවතත් මේගොල්ලන්ට මේ තනතුරු බාර ගන්න කියලා දේශපාලන පාර්ශවයෙන්, ඒ වගේ මහානායක ස්වාමින් වහන්සේලාගේ පැත්තින්, මේ හැම පැත්තෙම. හැබැයි දෙදෙනෙක් ඇරෙන්නට මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය කබීර් හෂීම් මහතා ඇරෙන්නට අනිත් අය තාම මේ අමාත්‍ය තනතුරු වල දියුරුම් දීලා නැහැ. මේ සම්බන්ධව යම් විශේෂිත කතා බහක් මේ ගෙවිලගේ සතියේදී ඇති වුණා. ඇයි මේගොල්ලෝ තාමත් මේ තනතුරු බාරගන්නේ නැහැ නැත්තේ කියලා. දැන් මේකට යම් කිසි තොරතුරක් අපිට වාර්තා වෙනවද? සාධාරණ තොරතුරක් මේ මුස්ලිම් අමාත්‍ය තනතුරු හැරගිය පාර්ශවයේ පැත්තෙන්?
ඔව්, ඔවුන් විවිධ අදහස් ඉදිරිපත් කරමින් ඉන්නවා. අපි පසුගිය සතියේ සඳහන් කළා මේ වැඩසටහනේදීම පසුගිය සඳුදාම මේ කණ්ඩායම අමාත්‍ය දුර බාරගනී කියලා. ඔය ඔබ සඳහන් කරපු හලීම් තැපැල් කටයුතු ඇමතිවරයා අබ්දුල් හලීම් ඇමතිවරයාම කිව්වා සඳ දවස වර විට මේ මුස්ලිම් අමාත්‍යවරු යම් ආකාරයෙන් දිවුරුන් දේවි කියලා. නමුත් ඒ කටයුත්ත පසුගිය සතියේ සිද්ධ වුණේ නැහැ. තැන්විට මේ සතියේ සිද්ධ වෙයි කියලා විශ්වාස කරනවා. නමුත් ඊයේ දිනේ මාධ්‍යයටත් අදහස් දක්වමින් රවුෆ් හකීම් මුස්ලිම් කොංග්‍රස් නායකයා කිව්වේ අපි මේ තනතුරු අතහැරි ආයම තනතුරු ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. නමුත් අවසන් තීරණයක් තවමත් අරගෙන නැහැ. අවසන් තීරණයක් ලබා ගත්තයින් පස්සේ ඒ ඇමතිවරු දිවුරුන් දීම පිළිබඳව සලකා බලනවා කියලා. විශේෂයෙන්ම අපි දැක්කා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඔවුන්ගේ පසුපෙළෙනුත් යම් විරෝධයක් මතුවෙනවා. රිෂාඩ් බදයුදීන් අමාත්‍යවරයා නැවතත් තමන්ගේ තනතුරේ කටයුතු කිරීම පිළිබඳව. ඒත් එක්කම විපක්ෂයේ පැත්තෙනුත් කියනවා බදයුදීන් මන්ත්‍රීවරයා යළිත් ඇමතිවරයෙක් විදිහට දිවුරුම් දුන්නොත් ඔවුන් අතහැරලා දාපු විශ්වාස භංග යෝජනාව ආයමත් අරගෙන දෙන්න සූදානම් කියලා. විපක්ෂයෙන් විශ්වාස භංගයක් පිළිබඳව අදහස් මතු කිරීම, ආණ්ඩුවේ පසුපිලේ යම් විරෝධයක් බදයුදීන් අමාත්‍යවරයාට තිබීම සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විදිහට ඉවත් වීම. ඒතොර එක ඇමතිවරයෙක් විතරක් තනි කරලා ඉතුරු පිටසට දිවුරුම් දෙන්නත් නොහැකි නිසා තවමත් ඔවුන් යම් අවසන් තීන්දුවකට පැමිණ නැති බවක් පේන්න තියෙනවා. විශේෂයෙන් මේ කණ්ඩායමට යම් නායකත්වයක් ලබා දුන්නු H.M. ෆෞසි හිටපු ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි මුස්ලිම් මන්ත්‍රීවරු කණ්ඩායම එකතුනේ. ඔහුත් සඳහන් කළේ පොදු එකඟතාවයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. බදයුදීන් ඇමතිවරයාට තිබුණු චෝදනාව ඔප්පු කරලත් නැහැ. ඉවත් වුණු අනෙක් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට තිබුණු චෝදනාව ඔප්පු කරලත් නැහැ. ඒ හින්දා කණ්ඩායමක් විදිහට සියලු දෙනා බදයුදීන් ඇමතිවරයා කියලා කෙනෙක් තනි කරන්නේ නැතුව හැමෝම තමයි මේ තනතුරු වල ජීවුම් දීම සිද්ධ කළ යුත්තේ කියලා ඔවුන්ගේ පාර්ශවයෙන් කියනවා. ඉතින් මේ කාර්නාටික ලිහා ගන්නකම් යම් ආකාරයකින් කල්ලා දින බවක් තමයි පේන්න තියෙන්නේ. හකීම් ඇමතිවරයා කිව්වේ ආයමත් අපි මේවා ගන්න නෙමෙයි අතහැරලා ආවේ වගේ අදහසක් කිව්වට බොහෝ දුරට මේ සතියේදී උරුම්දීම සිද්ධ වෙයි කියලා යම් විශ්වාසයක් තියෙනවා.
විශේෂයෙන්ම රට පුරාම මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තියෙන ප්‍රශ්නෙත්, ඒත් එක්කම නැගෙනහිර පළාතේ අපිටත් දෙමළ ජාතික සන්ධානයත් අතරේ ප්‍රශ්නවල निराකරණය කරගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ගැටලු පිළිබඳව අපි රජය දැනුවත් කරලා තිබෙනවා. ඒක ඉතාම කඩිනමින් निराකරණය වීමේ වාතාවරණයක් අපි දකින්න ඕනේ. ඒකට ලැබෙන ප්‍රතිචාරයට අනුව තමයි අපට ඉදිරි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. දැනට ඕගෙන තීරණයක් නැහැ. කල්යන්න ඉඩ තිබෙනවා. අපි අත්තරියේ නැවත ගැනීමේ චේතනාවෙන් නෙවෙයි. මොකද ඉතින් තියෙන්නේ කෙටි කාලයක් මෙතෙක්කල් අපි විශාල පරිත්‍යාගයන් කරලා තිබෙන එතුමා වෙනුවෙන්, එතුමාගේ ආණ්ඩුව රැකීම වෙනුවෙන් එතුමා අපේ ලීම් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ.
ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්. හොඳයි, දැන් ඊළඟට මේ අර අපි පසුගිය සතියේදීත් කතා බහ කරපු කාරණාවක පසුවිමසුමක් කරන්න මම කැමතියි මනෝජ්. අපි කතා බහ කළානේ පසුගිය සතියේදී දැන් මුස්ලිම් අමාත්‍යවරු විසින්ම, මේ ඉවත් වෙලා ගිය අමාත්‍යවරු විසින්ම මේ මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායමක් විදිහට මේ මුස්ලිම් විවාහ ක්‍රමයට යම් යම් සංශෝධන එකතු කළා යෝජනාවක් ගෙනාවා කියලා. එතකොට වයස අවුරුදු 18ක් දක්වා මේ විවාහ වෙන වයස ඉහළ නැංවීම, මේ කාති විවාහවලට කාන්තා නියෝජනයක් ඇතුළත් කිරීම වගේ කරුණු ඔවුන් යෝජනා විදිහට ගෙනාවා කියලා අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා. දැන් මේ සතිය වෙනකොට ආරංචියක් ලැබෙනවාද මේ මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධව මේ අමාත්‍ය තනතුරු වලින් ඉවත් වුණු මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසගෙන අපි යෝජනාවලියට මොකද උනේ කියලා?
ඔව්, දැන් මේ සමාජය මේ සංවාදයට ගියේ ආගමික නායකයින් මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් සමාජයේ තියෙන මේ විවාද සම්පන්න කාරණාවලට මැදිහත් නොවීම, එමන් නැත්තම් ආගමික සංවිධාන මේ සඳහා මැදිහත් නොවුණු නිසා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැදිහත් වෙන්න සිද්ධ වුණේ කියලා ඔවුන් සඳහන් කළා. නමුත් ගැටලුවක් වෙලා තිබුණා යම් ආකාරයකට මුස්ලිම් ආගමික නායකයින් මේ සඳහා යම් අකමැත්තක්, එහෙම නැත්නම් එකඟතාවක් නැති බවක් ප්‍රකාශ කළා. මුස්ලිම් කටයුතු ඇමතිවරයාම ප්‍රසිද්ධියේ කිව්වා පාර්ලිමේන්තු නියෝජනය කරන මැති ඇමතිවරුන් කණ්ඩායම මෙහෙම තීරණයක් ගත්තා. ඉස්ලාම් ආගමික නායකයින් ඊට එකඟතාවක් ප්‍රකාශ කරලා නැහැ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් යම් සංශෝධන කිහිපයක් ආයමත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ඔවුන් සකස් කළ මුස්ලිම් මන්ත්‍රීවරුන් සකස් කරපු සංශෝධිත කැබිනට් පත්‍රිකාව මීළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරලා අනුමැතිය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අදාළ කැබිනට් පත්‍රිකාව ගැන පහුගිය 18 වෙනිදා අග්‍රාමාත්‍යතුමාවත් දැනුවත් කළා. ඒත් එක්කම මුස්ලිම් ඇමැතිවරුන් ඒ කණ්ඩායමක් විදිහට ඔවුනුත් ඒ සඳහා යම් එකඟතාවකට ආවා. ඒ හින්දා ඒක ඉදිරි කැබිනට් රැස්වීමකට දාලා යම් අනුමැතියක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා සංශෝධිත කැබිනට් පත්‍රිකාව අර මුස්ලිම් ආගමික නායකයින්ගෙනුත් යම් විරෝධයක් මතුවුණු නිසා.
හොඳයි, දැන් මේ නැගිනිහිර පළාතේ හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා පිළිබඳව නැවතත් අවධානයක් යොමු වෙනවා. මොකද මේ දැන් ඔහුට යම් ප්‍රතිපාදන ලැබුණා කියලා තොරතුරු වාර්තා වුණානේ සෞදි රටකින් නැගිනිහිර විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නට. කොහොමාරි මේ නැගිනිහිර විශ්වවිද්‍යාලය හිස්බුල්ලා අමාත්‍යවරයාගෙන් ඉවත් කරලා, ඒ සඳහා ඔහුට තියෙන බලාධිකාරියේ ඉවත් කරලා මේක රජයට පවරා ගන්න ඕනේ කියලා අතුරුලිය රතන ස්වාමින් වහන්සේ දීර්ඝ වශයෙන් සටනක් අරගෙන යනවා පිදුටුවා. දැන් මේ කතාව මෙහෙම සිද්ධ වෙන අතරතුරේදී හිස්බුල්ලා හිටපු ආණ්ඩකාරවරයාටම මේ නැගිනිහිර විශ්වවිද්‍යාලය ඒ වගකීම නැවතත් බාර දෙන්නට යනවා කියන කසුකුසුවක් අපිට වාර්තා වෙනවා. කසුකුසුවල ඇත්ත නැත්ත හොයන්න තමයි දැන් මීළඟ උත්සාහය. මොනවද මේ කසුකුසුවල ඇත්තටම ඇත්ත නැත්ත මේ වෙනකොට වාර්තා වෙන්නේ මනෝජ්?
අධ්‍යාපන ආංශික කාරක සභාව මේ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් සිදු කරලා වාර්තාවක් ඉදිරිපත් කරානේ මේ සභාපතිත්වයේ දරුවේ ආශුමාර සිංහ මහාචාර්යවරයා. දැන් මේ මේ හරහා කියුනේ මේ විශ්වවිද්‍යාලයේ රජයට පවරා ගැනීමක් සිද්ධ කරන්න කියලා. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ුත් ඒට යම් එකඟතාවයක් තියෙන බව පේන්න තිබුණා. නමුත් පහුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන වෛද්‍ය නලින් ජයතිස්ස මන්ත්‍රීවරයා යම් සඳහනක් කළා. අගමැතිතුමයි මලික් සමරවික්‍රම ඇමතිතුමයි මංගල සමරවීර මුදල් ඇමතිවරයයි මේ බැටික්ලෝ කැම්පස් කියන ආයතනය හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාටම පවරා දීමේ යම් උත්සාහයක් නිරත වෙනවා කියලා. මේ සම්බන්ධයෙන් පැවැත්වෙච්ච පාර්ලිමේන්තු විවාදයේදීත් ඔවුන් සඳහන් කළේ යම් ආයෝජනය කරලා කරපු ව්‍යාපෘතියක් රජයට පවරගන්න රජයේ කටයුතු කරොත්ින් ඉදිරි ආයෝජන වලට යම් අහිතකර බලපෑමක් සිද්ධ වෙනවා කියන දේ පාර්ලිමේන්තු විවාදයටත් අරගෙන ආවා. මේ මත පදනම්වත් තමයි ජනතා විමුක්ති පෙරමුණේ නලින් ජයතිස්ස වෛද්‍යවරයා මන්ත්‍රීවරයා මේ අදහස සමාජගත කරන්නේ. ඒකට ප්‍රතිචාර දක්වලා තියෙනවා මමත් දැක්ක ආශුමාරසිංහ මහාචාර්යවරයා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරත් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ඔහු ඔහු කියලා තිබුණේ මෙවැනි තීරණයක් ගත්තොත් ඒකට එකඟ වෙන්න බෑ කියලා. ඉතින් ඔය අතරෙම මේ සතිය සාකච්ඡා වෙනවා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට මේ මුදල් ලැබුණු ආකාරය සහ ඒ ආශ්‍රිත කාරණා. මේ විශ්වවිද්‍යාලයට මුදල් ලැබීම ගැන මේ වෙනකොට විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යම් දැනුම් දීමක් කරලා තිබුණා. සෞදි අරාබියේ තහනම් සංවිධානයක් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට රුපියල් මිලියන 100ක මුදලක් ලබලා දීලා තියෙනවා කියලා යම් සඳහනක් කරා. අර ඔබ කිව්වා වගේ අතුරුලිය රතන හාමුදුරුවෝ මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට පහුගිය 12 වෙනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කරා. උන්වහන්සේත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශකුත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ලබා දුන්නා. ඒත් එක්කම මේ විශ්වවිද්‍යාලයේ ඉදි කරලා තියෙන ඉඩම මේක මහවැලි සංවර්ධන අධිකාරියට අයිති ඉඩම තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න මේ ශ්‍රී ලංකා හීරා පදනම හිස්බුල්ලා මේ ආණ්ඩුකාරවරයා පවත්වගෙන යන මේ හීරා පදනම කියන සංවිධානයක් මේ මුදල් ලබාගෙන තියෙනවා කියලත් රතන ස්වාමීන් වහන්සේ සඳහන් කළා. කොමුණත් මහවැලි අධිකාරියටම ලබා දුන්නට පස්සේ තවත් අක්කර කිහිපයක් අපක්කර ගැනීමකුත් සිද්ධ කරලා තියෙනවා රජයේ ඉඩම්. මේ හරහා යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් තියෙනවා කියලා ප්‍රකාශ වුණා. ඒ විතරක් නෙමෙයි, පාස්කුරිදා ප්‍රහාරයෙන් පස්සේ පාසිකුඩා ප්‍රදේශයේදී සෞදි ජාතිකයන් කීප දෙනෙක් හමුවීම සහ ඔවුන් මේ රටින් ඉතා ඉක්මනින් නැවත පිටත් වීම මේ කියන කාරණා සම්බන්ධයෙන්ත් ආයෙමත් පරීක්ෂණයක් සිද්ධ කරන්න ඕනේ, ඒ පිළිබඳව හොයා බලන්න ඕන කියලා කතා බහක් ඇති වෙලා තිබුණා. මේ මුදල් දෙන්න පැමිණි සංවිධානයේ නියෝජිතයන්ද මේ කියන අදහසක් එතන මතුවලා තිබුණා. ඉතින් ඕක තමයි මේ වන විට තියෙන තත්වය. අපි සංක්ෂිප්තයක් විදිහට කිව්වොතින් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මේක හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාටම ලබා දෙන්න යනවා. ඒකට හේතුව ආයෝජන සම්බන්ධයෙන් මතුවන ඉදිරි තත්ත්වයක් සාකච්ඡා කිරීම සහ ආයෙමත් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට මේ මුදල් ලැබුණේ කොහොමද, මේ වියදම් කරේ කොහොමද, හීරා පදනම මොකක්ද, මේ වගේ සංවාදයක් තමයි ආයෙත් අලුතෙන් ඇති වෙලා තියෙන්නේ.
ඔව් මනෝජ්, දැන් ඔය මුස්ලිම් විවාහ නීති සම්බන්ධව තියෙන කතන්දර, එතකොට හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා සම්බන්ධව දැන් ඔබ මොහොතකට කලින් කියපු කතාව, එතකොට මුස්ලිම් අමාත්‍යවරු නැවත දියුරුම් දෙනවද නැද්ද කියන මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් යොමු වෙන අතරතුරේදී පසුගිය සතියේදී ඊයේ දවසේ තවත් සුවිශේෂිත්වයකට පත් වුණා. මේ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන්, පාස්කිරිදා ප්‍රහාරය හේතුවෙන් විනාශයට පත් වුණු දේවස්ථාන තුනක් තිබුණා ශ්‍රී ලංකාවේ, මඩකලපුව, කටුවපිටිය, කොච්චිකඩේ. මෙයින් අනතුරට පත් වුණු විශාල සංඛ්‍යාවක්, මියගිය විශාල සංඛ්‍යාවක් සිහිපත් කෙරුණා ඊයේ දවසේදී. ඊයේ දවස සුවිශේෂී දවසක්. දැන් මේ අනතුර සිදු වුණෙත් ඉරිදා දවසක, ඊයේ දවසෙත් ඉරිදා දවසක්. ඊයේ මේ සිදුවීමට මාස තුනක් සපිරුණු දවස. එහිදී කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කළ ආසිරි ගැන්වීමේ විශේෂ දිව්‍ය පූජාවක් පැවැත්වුණා. ඒ වගේම මියගිය ඇවලුන්ට පින්පෙත්තන් පැමිණවීම ඇතුළු කාර්යාවලීන් වෙනුවෙන්. එහිදී අගරදුකුරු මැල්කම් රංජිත් පියතුමන් විශේෂිත දේශනයක් පැවැත්වුවා. උන්වහන්සේගේ දේශනයෙන් කොටසක් මම මේ අවස්ථාවට එකතු කරගන්නට කැමතියි. විශේෂයෙන්ම යම් කිසි වූ ඉඟි පළ කිරීමක් කළා උන්වහන්සේ. ඇත්තටම මේක පසුපස සිටින්නේ කවුරුන්ද යන වගට?
දැන් ඔය කොමිෂන් සභා පත් කරගෙන ඒ පක්ෂවලට ඒ නායකයන්ට ඕන විදිහට ඒගොල්ලන්ගේ වට්ටෝරුවකට අනුව වාර්තා ලියව ගන්න. මේවා මම කියන්නේ ඡන්දේ බලාගෙන කරන උප්පර වැට්ටි. ඇතැම් කොමිෂන් සභාවල වාර්තාවල් දුන්නයි කියලා කිව්වට තාම අපි කිසි කෙනෙක් ඒවා දැකලා නැහැ. මේක තමයි අපේ රටේ යථාර්ථය. සියල්ල රතු පලස යට සඟවා තැබීම. මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නෑ. මම දන්නවා හොඳට මේ පිළිබඳව. පසුගිය බදාදා දිවයින පුවත්පතේ 15 වෙනි පිටුවේ එන මේ වගේ ප්‍රවෘත්තියක් සඳහන් වුණා. ISIS නායක අබූබකර් බැග්ඩාඩ් ඉරාකේ එක්තරා බලගතු රටක යුද්ධ කඳවුරක සිටිනවා. ලෝකේ බලගතුම රටේ නම ඒක දාලා තිබුණා. එයාලා කරන කඳවුරක මෙයා ඉන්නවයි කියලා මේක mantri කෙනෙක් කියනවා. මේ ISIS කියන එකේ නායකයා ඒ රටේ අතකොළුවක්ද? මේ බෝම්බ ප්‍රහාරය එයා කිව්වනේ එයා කෙරුවයි කියලා. එහෙමනම් මේ බෝම්බ ප්‍රහාරය ගැන ඒ රටේ අය දැනගෙන හිටියද? මේ රට සිංහල මුස්ලිම් කෝලහලයක් ඇති කරලා මේ රට අස්ථාවර කිරීමට යම් පිරිසක් කටයුතු කරමින් සිටිනවාද කියන ප්‍රශ්නෙකුත් අපිට ඇති වෙනවා. මේ අවස්ථාවේදී කියන්නට ඕනේ මේ නායකයන්ට කොන්ද පණමදි. මෙහෙම නෙමෙයි ඒගොල්ලෝ වැඩ කරන්නට ඕනේ. විදේශීය බලවේගවලට මේ අපේ රටට අත පොවන්න දෙන්න බෑ. මේක අපේ රට. මේ ලංකාවේ තාමත්ම ශක්තිමත්ව තිබිච්ච බුද්ධි අංශය විනාශ කළා. ඒ විනාශ කරන්නට කටයුතු කළේ ජාත්‍යන්තරයේ ඕනෑපාවකම් පිරිමහන්න. ඒ නිසා වනාත විල්ලුවේදී මේ අන්තවාදීන් අහුවෙච්ච වෙලාවේ කිසිම දෙයක් කරේ නෑ ඒ ගැන. ඒ අයව නිදහස් කරලා ඇරියා. බුදු පිළිම කඩලා මාවනැල්ලේදී ඒ විනාශය කරපු වෙලාවේ ඒකට අල්ලගත්තු මිනිසුන්ව නිදහස් කරලා ඒකට ඔත්තු දුන්න මිනිහට වෙඩි තියලා දැම්මා. මේවා ඔක්කොම යට ගැහැව්වා දේශපාලන නායකත්වය. මේ ලැබිච්ච ඔත්තු නායකයෝ මගහැරලා දැම්ම අතහැරලා දැම්ම තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. 300 දෙනෙකුගේ ජීවිත නැති වුණා. අපරාධේ අහිංසක මිනිස්සු අපේ සහෝදර සහෝදරියෝ. දැන් ඔබ මේ රෝද පුටුවකට නැත්තම් ඇඳකට සීමා වෙලා තියෙන මෙන්න මේ හිතුවක්කාර දඩබ්බර ඒ වගේම කිසිම ප්‍රතිපත්තියක් නැති නායකයන්ගේ වැරදි වැඩ නිසා. ඒ නිසා දැන් කාලය ඇවිල්ලා තියෙනවා මේ ඔක්කොන්ටම කියන්න ගෙදර යන්න කියලා. මේක කරන්න පුළුවන් කාට හරි දෙන්න.
තවත් විශේෂිත කාරණාවක් පිළිබඳව මීළඟට මගේ අවධානය යොමු වෙනවා. දැන් මහබැංකු බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව වන ප්‍රධාන චූදිතයා බවට පත් වෙලා තිබෙන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මොකද වෙන්නේ? දැන් ඔහු අත්අඩංගුවට ගන්නවද? උදර්පණ නීති යටතේ ලංකාවට ගෙනීමේ පහසුකමක් තියෙනවද? මේ දෙරටේ නීති පිළිබඳව සලකා බලද්දී මේ වගේ නොයෙකුත් කතා බහ තිබුණා. මේ සම්බන්ධව වැඩිදුරටත් අවධානය යොමු වුණා පසුගිය සතියේදී මේ නීතිපතිගේ මේ පිළිබඳව වන අවධානය නැවත වතාවක් මේ සිදුවීමට යොමු වීමත් එක්ක නැවතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙනීම සම්බන්ධව නීතිපතිගේ අවධානය යොමු වුණු වගටයි කරුණු වාර්තාවන්නේ. ඒ සම්බන්ධව තියෙන තොරතුරු මොනවද මේ වෙනකොට මනෝජ්?
විශේෂයෙන්ම නීතිපතිවරයා යම් ආකාරයකින් යට ගියා කියලා හිතන ෆයිල් ආයේ මතු කර ගැනීමක් පේන්න තියෙනවා. අපි දැක්ක ඇවන්ගාඩ් සිද්ධියට අදාළව, මහබැංකු බැඳුම් කර සිද්ධියට අදාළව යම් කඩිනම් ක්‍රියාමාර්ග ගන්න සූදානමක් තියෙනවද කියලා අපිට දැනුණා. ඒ අතර පසුපිසදී ජනාධිපතිතුමා සඳහන් කළා මේ මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ඊටම මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න ගන්න ජනාධිපතිතුමා පෞද්ගලිකවම සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කරා. නමුත් ඔහු රට තුළ සංගවිලා ඉන්නවා කියලා තමයි තොරතුරු වැඩි දැනගන්න ලැබුණේ කියලා. මහබැංකු භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට වැඩි පාඩුවක් සිද්ධ කරා කියලා චෝදනා ලබලා ඉන්න මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කිරීම ගැන නියෝගයක් ලබන 24 වෙනිදා, ඒ කියන්නේ අනිද්දා දවසේ ප්‍රකාශයට පත් කරනවා කියලා ලංකාවේ පිටවපු පළමු ස්ථිර ප්‍රතිපුද්ගල බහාධිකරණය පෞද්ගල 19 වෙනිදා බැඳුම් දුන්නා. ඒ කියන්නේ අර්ජුන් මහේන්ද්‍රලා අපේ අත්අඩංගුවට ගන්නවා වගේම තවත් සිංගප්පූරු වැසි වෙන මේ නඩු 10 වෙනි විත්තිකාරය වුණු අජහාන් ගාර්තිය පුංචි හේවා ඔහුටත් සිතාසනිකුත් කිරීම ගැන ඊට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත් කරනවා කියලා මේ විශේෂිත පුද්ගල මහාධිකරණය දැනුම් දුන්නා. මේ දැන් වර්තමානයේ ආර්ථික සමාජයේ ඇති වෙලා තියෙන සංකීර්ණත්වයක් සැලකිල්ලට අරගෙන නීතිපතිවරයා මේ නඩුව ස්ථිර ප්‍රතිපුද්ගල මහාධිකරණය අනුව ගොනු කරා. මොන උත්සාහය ගන්න සූදාන අපි දැක්කනේ මීට කලින් මුලින් නිල් වරෙන්තුවක් නිකුත් කළා ඊට පස්සේ රතු වරෙන්තුවක් නිකුත් කළා මේ දෙකටම ප්‍රතිචාර දක්වලා සිංගප්පූරු රජයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඊටව මහ බැංකුව අධිපතිවරයා වත්තරංගුවට ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ නමුත් මේ නීතිපතිවරයාගේ මැවියත් වීමෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හරහා ගෙනාපු වරෙන්තුවකින් ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන් වේවි කියලා අපි බලමු ඒ සඳහා මේ නඩුව නැවතත් කරලියට පැවිදලා තියෙන බව තමයි අපිට වාර්තා කරන්න තියෙන්නේ
අවසාන වශයෙන් මගේ අවධානය යොමු වෙන්නේ ශ්‍රී ලංකාවේ දැනට උද්ගත වෙලා තියෙන මේ අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව ගංගතුරු නායම් ඒ වගේම තද සුළං පිළිබඳව වාර්තා වෙනවා ආපදා වාතාවරණයේ කොයි ආකාරයෙන්ද මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන්නේ මනෝජ්
යම් ආකාරයකින් දැන් වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් වාර්තා වෙනවා මේ හදිසි ඇති වුණු කාලගුණික පර්යාසය නිසා ජීවිත 10ක් පමණ අහිමි වෙලා තියෙනවා ඒත් එක්කම ගිනිගත් හේන නගරයේ වෙළඳසැල් නායකයා මෙහිනුත් අතුරුදන් වෙලා සිටි අයගේ බලසිරුරු සොයා ගන්නත් පුළුවන්කම හම්බ වුණා. වෙළෙන්සල් 10ක් විතර මේ නායාමට ලක් වෙලා විනාශ වෙලා ගියා. ඒත් එක්කම ත්‍රිරෝද රථ මතට වාහන මතට ගස් කඩා වැටීම නිසා සිදු වුණු හානිත් අපි දැක්කා. කොළඹ නගරයේ විශේෂයෙන් 60 කිලෝමීටර 70ක 80ක පමණ වේගයෙන් හඹාගෙන ගිය සුළං නිසා ත්‍රිරෝද රථ පෙරළිලා යනවා තරමට සිදුවීම් දැක්කා. ඉතින් මේ හරහා වැසි තත්ත්වයේ වැඩිවීමකුත් තිබුණා. ටිකක් කලබලකාරී තත්ත්වයක් තමයි පසුගිය බ්‍රහස්පතින්දා දවසවල විට අපිට දැක ගන්න පුළුවන්කම ලැබුණේ. දැන් කෙමෙන් මේ තත්ත්වය අඩුවෙමින් යන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. නමුත් ඉදිරියේදී ස්වල්ප වශයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකියි කියලා කාලගුණනා වැටේ සඳහන් කරනවා.
බොහොම ස්තුතියි මනෝජ් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික වාතාවරණය වගේම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන කරුණු පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු මේ සතිය තුළදීත් අපට ඉදිරිපත් කිරීම පිළිබඳව එහෙමනම් ඔබට ස්තුතිය පළ කරමින් ආයුබෝවන් කියමින් අපි සමු දෙනා. ලබන සතියේ සඳුදා නැවතත් අපි හමුවෙමු. ආයුබෝවන්.
ඔබ ස්තුතිය දිලොක්ෂි. ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
Enjoy more stories in your language by visiting sbs.com.au.